සුභ සැන්දෑවක් වේවා ආදර දුවේ පුතේ. අද දවසේ 11 ශ්‍රේණිය ක්‍රිස්තියානි ධර්මයේ විෂය පිළිබඳව සාකච්ඡා කිරීමටයි අද මා සූදානම්ව සිටින්නේ. අද දවසේ මා සූදානම්ව සිටින්නේ 9 පාඩම බලාපොරොත්තු හා සදාතන ජීවනයේ කියන පාඩම. ඇත්තටම මේ පාඩම සාකච්ඡා කිරීමට පෙර මම මතක් කරන්නම් ඔබට මේ පාඩම ආයති නිපුණතාවය තමා දෙවැනි නිපුණතාවය ජේසුස් වහන්සේගේ පරිපූර්ණ ජීවිතය හා සේවය තුළින් දිවි මඟ ආලෝකවත් කරගනී කියන නිපුණතාවය. මේ නිපුණතාවයට ආයති නිපුණතා මට්ටම වන්නේ නිපුණතා අංක 2 5 නිපුණතා මට්ටම ක්‍රිස්තුස් වහන්සේ තුළ සදා සදාතන ජීවනයේ බලාපොරොත්තු සඵලවත් කරගනී කියන නිපුණතා මට්ටම. ඉතින් මේ පාඩම සාකච්ඡා කිරීමට පෙර මම පුංචි ගීතිකාවක කොටසක් ඔබට ගායනා කරන්නම්.
කුරුසේලඟ මේමා ජේසුනිරක දෙන් ජීවනේ පෙන්නේ ගලා කල්වාරියේ කන්දෙන් කුරුසේ මේ මාගේ පැතීම තෝසුතාත්මය මාගේ ලෝවින් සාදයද හිල්ලෙන් ඒතෙර රන් වේරන පිවිසෙන තෙක්ම
ඉහත ගීතිකාව මෙනෙහි කිරීමේදී ඒ ගීතිකාවේ සඳහන් වැදගත් කරුණු කීපයක් මා ඔබට මතක් කරන්නම්. මේ ගීතිකාවේ සඳහන් වෙනවා කිතුනුවාගේ එකම බලාපොරොත්තුව වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ පත්වීම හා උන්වහන්සේ තුළ නැවත උත්ථානය ලැබීමයි. ඉතින් ඒ වගේම සදාතන ජීවිතය පිළිබඳව බලාපොරොත්තුව කිතුනුවාට ඇති බව මෙහි සඳහන් වෙනවා. ඒ වගේම සදාකාල ජීවනය ලබා ගැනීමට සෑම කිතුනුවෙක් තුළම බලාපොරොත්තුවක් තිබෙන බවත් ඒ සඳහා ඇදහිල්ල අවශ්‍ය බව මේ ගීතිකාව තුළ සඳහන් වෙනවා. අද දවසේ අපේ මාතෘකාව වන්නේ බලාපොරොත්තුව හා සදාතන ජීවනයනේ. ඇත්තට මේ බලාපොරොත්තුව හා සදාතන ජීවනය කියනා වූ කරුණු දෙක එකිනෙකට බැඳී පවතිනවා. අපි ඒ පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරමු. ඒ සාකච්ඡා කිරීමට පෙර මම ඔබට මතක් කරන්නම් අපගේ ජීවිතයේ විවිධාකාරයෙන් බලාපොරොත්තු තියෙනවා. පුංචි ඔයාලගේ ජීවිතේ බලාපොරොත්තු ඇති අනාගතයේ මම හොඳට විභාගේ පාස් වෙලා ඒ වගේම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ වගේම හොඳ රැකියාවක් කරලා හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා, එහෙම නැත්නම් හොඳ යහපත් පුරවැසියෙක් බවට පත් වෙනවා කියනව බලාපොරොත්තු ඔයාලා හැමෝටම ඇති. ඉතින් ඒක අපගේ මේ ලෞකික ජීවිතයේ බලාපොරොත්තුවක්. මේ අධ්‍යාත්මික බලාපොරොත්තුව පිළිබඳව තමයි අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අධ්‍යාත්මික බලාපොරොත්තුව පිළිබඳව කතා කිරීමට අදාළව ශුද්ධ බයිබලයේ විවිධාකාර චරිත කොහොමද මේ අධ්‍යාත්මික බලාපොරොත්තුව තුළ ගමන් කරේ කියන එක සඳහන් වෙනවා. ඒ පිළිබඳව සලකා බැලීමේදී ඔයගොල්ලෝ දන්නවා පුරාණ ගිවිසුමේ ආබ්‍රහම්තුමා කියන චරිතය. මේ ආබ්‍රහම්තුමාට දෙවියන් වහන්සේ එක්තරා අවස්ථාවක කැඳවීමක් ලබා දෙනවා. නුඹේ මව්බිමද, නුඹේ නෑදෑයන්ද, නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා පෙන්වන දේශයට යන්න කියලා. එතකොට මේක දෙවියන් වහන්සේගේ කැඳවීමක් වෙනවා. මේ කැඳවීම අවස්ථාවේ ආබ්‍රහම්තුමා එයාගේ පෞද්ගලික සියලුම බලාපොරොත්තු පැත්තක දාලා ඒ කැඳවීමට අවනත වෙලා ගමන් කරනවා. මේ කැඳවීම තුළ ආබ්‍රහම්තුමා විශාල ජනතාවකට ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඉතින් මේකට ආබ්‍රහම්තුමා අකමැති වුණා නම් ඒ සැලැස්ම ඉටු කරගන්නට බැරි වෙනවා. මෙයා තමා අධ්‍යාත්මික මෙයා අධ්‍යාත්මික බලාපොරොත්තුවක් විදිහට අපිට දකින්නට පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා මෝසෙස්තුමා ගැන. මෝසෙස්තුමාගේ ප්‍රධාන කාර්යය උනේ ඊශ්‍රායෙල් ජනතාව මිස්රයේ වහල්කමේ ඉන්නකොට ඒ අයව ඒ වහල්කමෙන් ගලවාගෙන දෙවියන් වහන්සේ පෙන්වන්නා වූ දේශයට රැගෙන යාම තමයි මෝසෙස්තුමාගේ කාර්යය උනේ. එතකොට මේ මෝසෙස්තුමා තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු අතහැරලා දාලා අර දුක් විඳින මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ අයව කැඳවාගෙන මිසර දේශයෙන් පිටතට එනවා. ඉතින් මේ සඳහාත් ඔහුට කැඳවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. අපි මේක දකිනවා මෝසෙස්තුමා සාමූහික බලාපොරොත්තුවක් ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වුණු ආකාරය. ඒ වගේම අපිට මේ බලාපොරොත්තුව ගැන කතා කරද්දී කිතුනුවන් හැටියට අපිට බලාපොරොත්තුව විදිහට සලකන්නේ අපගේ එකම බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේ. ඒ කොමක්ද කියනවා නම් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපි තබන්නා වූ විශ්වාසය තුළ උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙමින් අපගේ ජීවිත අවසානයේ සදාකාල ජීවනය උරුම කර ගැනීම තමයි කිතුනුවාගේ බලාපොරොත්තුව. අද දවසේ මේ පාඩම තුළ අපි තවදුරටත් සාකච්ඡා කිරීමේදී ඇත්තටම මේ සදාකාල ජීවනය කෙරෙහි බලාපොරොත්තුවෙන් යන කිතුනුවාට කොහොමද ක්‍රියා කළ යුත්තේ කියන එක ශුදු පාවුල්තුමා රෝමවරුන්ට ලියන ලද හසුනේ පස්වෙනි පරිච්ඡේදයේ මේ ආකාරයට සඳහන් වෙනවා. එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසීමද ඉවසිල්ලෙන් තැන්පත් බවද තැන්පත් බවින් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී වුවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. කිතුනුවන් හැටියට අපි මේ ජීවන ගමන යනකොට දුවේ පුතේ අපිට කරදර එනවා, ප්‍රශ්න එනවා, පීඩාවන් එනවා. අන්න ඒ අවස්ථාවේදී අපි ගොඩාක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඒ ඉවසීමෙන් කටයුතු කිරීම තුළ අපි තුළ තැන්පත් භාවයක්, අපිට ඒවා දරාගෙන ශක්තිමත්ව ගමන් කිරීමේ හැකියාවක් අපිට ලැබෙනවා. ඒ හැකියාව තුළ අපි තව තවත් මොන ප්‍රශ්නාවත් අපි කනස්සල්ලටපත් නොවි අපි සතුටින් ගමන් කරන්නට හුරු වෙනවා. මේ ගමන කෙලවර අපි හැමෝටම ජයග්‍රහණයක් තියෙන බව දන්න නිසා අපි ඒ ගමන ඉවසීමෙන් සහ බලාපොරොත්තුෙන් ගමන් කරනවා. ඉතින් දුවේ පුතේ, තවදුරටත් මම මේ පිළිබඳව ඔයගලට මතක් කළොත් ශුද්ධ ජොහන් සුභාරංචියේ 17 වන පරිච්ඡේදයේ දෙවනි පදයේ මේ ආකාරයට සඳහන් වෙනවා. මන්ද ඔබ විසින් පුත්‍රයාරන්ට දෙන ලද සියල්ලන් හට සදාකාල ජීවනය දෙන පිණිස සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍ය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන්සේක. අපි දන්නවා කිතුනුවන් හැටියට අපේ එකම බලාපොරොත්තුව සදාකාල ජීවනය උරුම කර ගැනීම. ඒ සඳහා අපි බැලිය යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ දෙස. ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි හැමෝටම මේ සදාකාල ජීවනයට ඇතුළත් වීමේ උරුමය ලබා දුන්නා. එතකොට මේ සදාකාල ජීවනය කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ජොහන්තුමා තවදුරටත් මේ ආකාරයට සඳහන් කරනවා. සදාකාල ජීවනය මේය. එකම සැබෑ දෙවිඳුන් වන ඔබද ඔබ විසින් එවන ලද තැනන් වහන්සේ වන ක්‍රිස්තුස් වහන්සේද දැන ගැනීමය. කිතුනුවන් හැටියට කිතුනුවන් දෙවියන් වහන්සේව විශ්වාස කිරීම, ඒ වගේම දෙවියන් වහන්සේ එවන ලද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීම තුළ තමයි කිතුනුවාට සදාකාල ජීවනය උරුම වෙන්නේ. ඉතින් අප බලාපොරොත්තු වන සහ අපට උරුම වන සදාකාල ජීවනය සම්පූර්ණත්වයට පත්ුනේ ජේසු ක්‍රිස්තුස් වහන්සේ තුලින්. උන්වහන්සේ ඔබල දන්නවා උන්වහන්සේ ගොඩාක් පීඩාවට පත් වෙලා, ඒ වගේම කසපහර ලබලා, ඒ වගේම අපවාද අත්විඳලා දුක් විඳලා උන්වහන්සේ කුරුසේ මරණයට පත් වෙනවා. එතකොට එතනින් ඒ ක්‍රිස්තුස් වහන්සේ ගමන්ගේ ගමන කෙලවර වුණා නම් අපිට බලාපොරොත්තුවක් නැහැ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඒ කුරුසිපත් වීමෙන් පසුව දින 3කට පස්සේ නැවත උත්ථාන වුණා. අන්නේ උත්ථානයේ තුර තමා කිතුනුවාට බලාපොරොත්තුවක් ඇති කරන්නේ. ඉතින් අපිත් විශ්වාස කරනවා ඒ මරණයෙන් පස්සේ ක්‍රිස්තුස් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සදාකාල ජීවනය අපිට උරුම වෙනවා කියන විශ්වාසය තුළ අපි ගමන් කරනවා. ඉතින් මේ ගමන යනකොට දුවේ පුතේ අපිට පහසු නෑ මේ ගමන. මේ ගමන තුළ අපිට වගකීම් තියෙනවා. අපි කළ යුතු දේවල් ශුද්ධ බයිබලය තුළ සඳහන් කරලා තියෙනවා. අපේ ජීවිතයේ හැඩගස්සා ගත යුතු ආකාරය පිළිබඳ ශුද්ධ බයිබලය තුළ සඳහන් වෙනවා. ඒ ආකාරයට කටයුතු කිරීම තුළ තමයි අපිට අර කියන සදාකාල ජීවනය උරුම කරගන්න පුළුවන් වෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේදී අපගේ සදාකාල ජීවනය උරුම කර ගැනීම සඳහා මේ ලෝකයේ අපගේ ජීවිතය පරිවර්තනය විය යුතුයි. මොකක්ද මේ පරිවර්තනය කියලා කියන්නේ දුවේ පුතේ? පරිවර්තනය කියලා කියන්නේ අප තුළ තිබෙන්නා වූ අයහපත් ගුණාංග තුළින් අපි යහපත් ගුණාංගවලට අපි පරිවර්තනය වෙන්න ඕනේ. මොනවද මේ අත්‍යවශ්‍ය ගුණාංග තුන කියන එක අපි විමසලා බලමු. අත්‍යවශ්‍ය ගුණාංග තුනක් තියෙනවා කියලා අපිට මේ පාඩම තුළ සඳහන් කරලා තියෙනවා. බලාපොරොත්තුව තුළ සදාකාල ජීවනය උරුම කර ගැනීම සඳහා. ඒ සඳහා පළවෙනි ගුණාංගයේ විදිහට අපි හඳුනා ගන්න පුළුවන් ධර්මිෂ්ඨකම. ධර්මිෂ්ඨකම පිළිබඳව සඳහන් වෙනවා පිලිප්පි යවුම් පත්‍රයේ 3 පරිච්ඡේදයේ 7 පදයේ සිට 11 පදය දක්වා. එහි සුදු පාවුල්තුමා මේ ධර්මිෂ්ඨකම කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව සඳහන් කරලා තියෙනවා. අපි ඒ පිළිබඳව පොඩ්ඩක් විමසා බලමු. පිලිප්පි 3 පරිච්ඡේදයේ 7 පදයේ සිට 11 පදය දක්වා. එහෙත් මට වාසියක්ව තිබූ දේම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දැන් අවාසියකැයි සිතන්නට පටන් ගතිමි. එපමණකුත් නොවේ, මාගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ දැනගැනීමේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැයි ගණන් ගනිමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒ සියල්ල කුණු කසලයයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුස් වහන්සේ අත්කර ගැනීමත් උන්වහන්සේ හා ඒකාබද්ධ වීමත්ය. විවස්ථාවෙන් වන මාගේම දමිටුකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහීම කර්ම කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබා ගැනීමය. මෙහි පාවුල්තුමා සඳහන් කරනවා පාවුල්තුමාගේ එකම බලාපොරොත්තුව, එකම කැමැත්ත ක්‍රිස්තුස් වහන්සේ අත්කර ගැනීම. ඒ වගේම උන්වහන්සේත් එක්ක එකතු වීම, ඒකාබද්ධ වීම, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිීම. ඉතින් උන්වහන්සේ කෙරෙහි ඇදහිීම නිසා අපිව ධර්මිෂ්ඨභාවයට පත් වෙනවා. ධාර්මික භාවයට, ධර්මිෂ්ඨ භාවයට පත් වෙනවා. මේ ධර්මිෂ්ඨකම ඊටාව වැදගත් කාරණයක් වෙනවා සදාකාල ජීවනය කරා ගමන් කිරීමේදී. ඒ වගේම අපි තවදුරටත් විමසා බලමු සදාකාල ජීවනය උරුම කර ගැනීම සඳහා බලාපොරොත්තුවේ ගමන තුළ අපගේ ජීවිත පරිපාර්ථනය විය යුතු පළවෙනි කාරණය එහෙමනම් ධර්මිෂ්ඨකම. ඊළඟ කාරණය අපි ශුද්ධකම විදිහට හඳුනා ගන්නවා. පුද්ගලයාගේ ශුද්ධකම මේ සදාකාල ජීවනය උරුම කර ගැනීම සඳහා වැදගත් වෙනවා. අපි ඒ පිළිබඳව සුදු පේතෘතුමා විසින් ලියන යවුම් පත්‍රයේ 1 පරිච්ඡේදයේ 13 පදයේ සිට 21 පදයට සවන් දෙමු. එහි සඳහන් වන්නේ කුමක්දයි අපි විමසා බලමු. එහෙයින් ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදිව සිටින්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමේදී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න. ඔබ නොදැන සිටි කාලයේදී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න. ඔබ කැදෙව් තැනන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් ඔබද ඔබේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. මන්ද මා ශුද්ධව සිටින හේයින් ඔබත් ශුද්ධව සිටිය යුතුයි ශුද්ධ ලිවෙල්ලේ සඳහන්ව ඇත. තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනන් වහන්සේට පියානෝය කියා ඔබ යාඥා කරන්නහු නම් මිහිපිට ඔබ විදේශීයව සිටි කාලය දේව ගරුබියෙන් ගත කරන්න. ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගෙන් ඔබ මුදනු ලැබූවේ රන්වත් රිදීවනි දිරා යන දේවල් මගින් නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුස් වහන්සේගේ අගනාලය කර්ණ කොටගෙන බව ඔබ දන්නහුය. ඉතින් මේ සුද ලියවිලි කොටස පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපගේ සුද්ධවන්ත ජීවිතය එහෙම නැත්නම් සුද්ධකම මේ සදාකාල ජීවනයට බලපානවා. එතකොට සදාකාල ජීවනය උරුම කර ගැනීම සඳහා අපි සුද්ධවන්ත ජීවිතයක් ගත කළ යුතුයි. කිතුණු දරුවන් විදිහට ඔබ කොහොමද සුද්ධවන්ත ජීවිතයක් ගත කළ යුත්තේ? ඔබගේ ජීවිතේ ඔබගේ තිබෙන්නා වූ අඩුපාඩු, අපි කිමු වැරදි, ඒ වගේම පාප, ඒ දේවල් අතහැරලා යහපත් ජීවිත රටාවකට ඔබ අනිවාර්යෙන් යොමු විය යුතුයි මේ සදාකාල ජීවනය උරුම කර ගැනීමට නම්. ඉතින් තවදුරටත් මේ කොටස සාකච්ඡා කිරීමේදී දුවේ පුතේ ශුද්ධකමේ ජීවිතය කියලා කියන්නේ අපි තෘෂ්ණාවලට වහල් නොවි කීකරු දරුවන් මෙන් හැසිරීම. ලෝකයේ තිබෙනා විවිධාකාර තෘෂ්ණාවන් තියෙනවා, විවිධාකාර ආශාවන් අපිට තියෙනවා. ඒවට වහල් වෙන්න හොඳ නැහැ. ඔබ දරුවන් විදිහට පාසල් යන දරුවෝ විදිහට ඔබ අනවශ්‍ය විදිහට ඒ කාලයට නොගැලපෙන දේවල් වලට වහල් වෙලා ජීවිතේ අඳුරු කරගන්න එපා. අපි දකිනවා ළමයි විලාසිතාවලට වහල් වෙලා සමහර දරුවෝ ෆෝන් වලට එහෙම නැත්නම් තාක්ෂණයට වහල් වෙලා සමහර දරුවෝ මත්ද්‍රව්‍ය වලට වහල් වෙලා මේ ආකාරයට ඔබගේ නොදන්නාකම නිසා විවිධ තෘෂ්ණාවන් වලට ඔබ වහල් නොවි දෙවියන් වහන්සේට කීකරු දරුවන් මෙන් හැසිරෙන්න. ඒ වගේම අපි අපගේ කතා බහෙන් ඒ වගේම අපේ හැසිරීමෙන් සුද්ධවන්තව සිටීමට වග බලාගත යුතුයි. ඒ වගේම දෙවියන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් භක්තියෙන් කටයුතු කිරීම. තවද ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීම තුළින් උන්වහන්සේ තමකව නැසුවා. උන්වහන්සේ තමන්ගේ තිබුණා වූ ඒ සියලු සතුට ඒ සියල්ල කැප කරා ජනතාව වෙනුවෙන්. ඒක තමා කියන්නේ තමකම නසනවා කියලා. ඉතින් අපේනුත් ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ ඔගලගේ ජීවිතේ ඔයාලා අනිත් අය වෙනුවෙන් වැයවීම, කැපවීම, ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්නවා වගේම ඒ බලාපොරොත්තු අනිත් අයට ආලෝකයක් වන ආකාරයට කටයුතු කිරීම තමා ක්‍රිස්තුස් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි දකිනවා ලෝකයේ නිෂ්ඵල ජීවිත මාර්ගවල මිනිසුන් ගමන් කරනවා. මුදල් පසුපස යනවා අසීමිත විදිහට, ඒ වගේම ජනප්‍රියත්වය පසුපස යනවා අසීමිත විදිහට. මේ වගේ දේවල් නිෂ්ඵල ජීවිත මාර්ගවලින් මිදිලා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඇදහිල්ලේ තැන්පත් භාවයෙන් යුතුව ජීවත් වීම ඉතා වැදගත් වෙනවා දුවේ පුතේ. ඒ වගේම මේ අපට ලැබෙන්නා වූ ඒ සදාකාල ජීවනය උරුම කර ගන්නට නම් අපි ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතුයි. ඒ වගේම තවත් කාරණයක් සම්පූර්ණ කළ යුතුයි කියලා ඔගොල්ලෝගේ පාඩමේ සඳහන් වෙනවා. ඒ කාරණය තමා උතුම් ප්‍රීතිය. අපි කාරණා තුන දෙකක් සාකච්ඡා කරා. පළවෙනි කාරණය තමා ධර්මිෂ්ඨකම, ඒ වගේම ශුද්ධකම, ඒ වගේම උතුම් ප්‍රීතිය. මොකක්ද මේ උතුම් ප්‍රීතිය කියලා කියන්නේ? ඒ පිළිබඳව අපි නැවත වාරයක් රෝම හසුන් පතේ 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය මේ ආකාරයට සඳහන් වෙනවා උතුම් ප්‍රීතිය පිළිබඳව. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් විමසා බලමු මොකක්ද මේ උතුම් ප්‍රීතිය කියලා සඳහන් කරලා තියෙන්නේ කියන එක. රෝම 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය මම කියවන්නම් ඔබට. තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මඟ අපට සලසා දුන්නේ උන්වහන්සේය. ඒ නිසා අපට හිමිවන්නට යන දේව මහිමේ බලාපොරොත්තු ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. අපි මුලින් කතා කරා අපේ මේ ලෞකික බලාපොරොත්තු වගේම අධ්‍යාත්මික බලාපොරොත්තු තියෙනවා කියන එක. එතකොට මේ අධ්‍යාත්මික බලාපොරොත්තු අනුව කටයුතු කිරීමේදී අපේ ජීවිතේ හැඩගස්වා ගත යුතු ආකාරය පිළිබඳවත් කතා කරා. ඒ තුළ අපි ගමන් කිරීමේදී අපගේ හදවත තුළ දැනෙන්නා වූ ප්‍රීතිය පිළිබඳ මෙහි සඳහන් වෙනවා. මෙහි සඳහන් වෙනවා ඒ ප්‍රීතිය පිළිබඳව. ඒ ප්‍රීතිය අපිට ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළින්. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුෙන් ගමන් කිරීමෙන් අපිට ඒ සතුට, ඒ ප්‍රීතිය අපිට ලැබෙනවා. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තුළින්, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් ඒ ප්‍රීතිය තුළ අපි ගමන් කරනවා. ඒක තමා මෙහි වැදගත් වන්නේ. ඒ වගේම අපි පෙර මතක් කරා, පෙර සාකච්ඡා කරා වගේ ලෝකයේ නොවැදගත් කාරණා කෙරේ සිත යොදමින් ගොඩක් අය ප්‍රීති වෙන්න උත්සාහ කරනවා. සමහර අයට සතුටු වෙන්න මත්ද්‍රව්‍ය නැතුව බෑ. එහෙම නැත්නම් තව දෙයක් නැතුව බෑ තමන්ගේ සතුට උදා කරගන්න. හැබැයි මනසින් උසස්, මනස දියුණු කරගත්ත, ඒ වගේම ඉතුරුවන් හැටියට දෙවියන් වහන්සේ තුළ ගමන් කරන කෙනාට ඒ සියලු දේවල් නැතුව හදවත ඇතුලේ ප්‍රීතිය තබා ගන්නට පුළුවන් වෙනවා. ඒ ප්‍රීතිය දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් තුලින් ඔබට ලබා දෙනවා. ඒකයි කියන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ දැකලා නැහැ. නමුත් අපි උන්වහන්සේට ප්‍රේම කරනවා. උන්වහන්සේ දකින් නැති වුණත් අපි උන්වහන්සේව අදහා ගන්නවා. ඒ ඇදහිල්ල නිසා අපේ ආත්ම ගලවනු ලබනවා. ඒක අපිට ලැබෙන්නා වූ මහත් වූ ප්‍රීතියක් දුවේ පුතේ. ඒ වගේම ඒ තුල ගමන් කිරීම අපට ශක්තියක් වෙනවා. ඉතින් මේ කරුණු අපි අද දවසේ ඉගෙන ගත්තා. එහෙමනම් අපට පැහැදිලි වන සදාකාල ජීවනය උරුම කරගන්න අපි බලාපොරොත්තුෙන් කටයුතු කළ යුතු බව තමයි අද පාඩමේ ප්‍රධාන තේමාව වෙන්නේ. ඒ වගේම අපි ඉගෙන ගත්තා තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු පස්සේ කළ පොදු බලාපොරොත්තු වෙනුවෙන් කටයුතු කළ අයගේ ජීවිත රටාව පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා අපි ධර්මිෂ්ඨව, ශුද්ධවන්තව, පරිපූර්ණ ප්‍රීතියකින් යුතු සදාකාල ජීවනය කරා යොමු විය යුතුයි කියන එක මතක් කරමින් මම ඔබට පසුගිය ප්‍රශ්න පත්‍රවල සඳහන් වන්නා වූ ප්‍රශ්න කීපයක් මේ ආකාරයට ඉදිරිපත් කරන්නම්. මේ පාඩම තුළ ඇත්තටම දුවේ පුතේ සඳහන් කරලා තියෙනවා බහුවර්ණ ප්‍රශ්නවල මේ ආකාරයට. 2016 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 32 ප්‍රශ්නය සඳහන් කරලා තිබුණා ආබ්‍රහම්ගේ හා මෝසෙස්ගේ බලාපොරොත්තු අතිශයින් වැදගත් වූයේ කියලා පිළිතුරු 4ක් තිබුණා. එයින් නිවැරදි පිළිතුර මම ඔබට මතක් කරන්නම්. ඒවා දේව කැමැත්ත ඉටු කිරීමේ බලාපොරොත්තු වූ නිසාය. ඒවා දේව කැමැත්ත ඉටු කිරීමේ බලාපොරොත්තු වූ නිසාය. ඒ වගේම 2017 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 28 ප්‍රශ්නයේ මේ ආකාරයට සඳහන් වෙලා තිබුණා සදාතන ජීවනයේ වන කිතුණු බලාපොරොත්තු ඉටු කර ගැනීමට නම් මම ඔබට නිවැරදි පිළිතුර සඳහන් කරන්නම්. එහි නිවැරදි පිළිතුර උනේ 3 පිළිතුර දේව මහිමය ගැන උතුම් ප්‍රීතිය, ශුද්ධකම හා ධර්මිෂ්ඨකම තිබිය යුතුය කියන පිළිතුර. ඉතින් මම මේ සතියේ තව ඔබට ආදර්ශ ප්‍රශ්න කිහිපයක් ඔබට ලබා දෙන්නම්. ඔබ ළඟ පෑනක් පොතක් තියෙනවා නම් සටහන් කරගන්න. මේ පාඩමට අදාළව බලාපොරොත්තු සහ සදාතන ජීවනය කියනවා මේ පාඩමට අදාළව ප්‍රශ්න කිහිපයක්. පළවෙනි ප්‍රශ්නය, දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු මත රැඳෙමින් ක්‍රියා කළ පුරාණ ගිවිසුමේ චරිත දෙකක් නම් කරන්න. දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු මත රැඳෙමින් ක්‍රියා කළ පුරාණ ගිවිසුමේ චරිත දෙකක් නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නය, ජොහාන් සුභාරංචියට අනුව අපට සදාතන ජීවනය උරුම වන්නේ කුමක් තුළින්ද? තුන්වෙනි ප්‍රශ්නය, පිලිප්පි සන්දේශයට අනුව ධර්මිෂ්ඨකම ඇතිවීමට බලපාන ප්‍රධාන ගුණාංගය කුමක්ද? ධර්මිෂ්ඨකම ඇතිවීමට බලපාන ප්‍රධාන ගුණාංගය කුමක්ද? ඒ වගේම ඒ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු ඔබ ලියන්න. ඒ වගේම රචනා ප්‍රශ්න දෙකක් ඔබට මා ලබා දෙන්නම්. ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීමට ඔබ ගන්නා ක්‍රියාමාර්ග පහක් පේදුරු සන්දේශයේ ඇසුරෙන් ලියා දක්වන්න. ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීමට ඔබ ගන්නා ක්‍රියාමාර්ග පහක් පේදුරු සන්දේශයේ ඇසුරෙන් ලියා දක්වන්න. සදාතන ජීවනයේ පිළිබඳ බලාපොරොත්තුව අන් අයට ප්‍රකාශ කිරීමට ඔබ ගන්නා පියවර පහක් විස්තර කරන්න. එහෙමනම් ආදර දුවේ පුතේ, අද කාලය ඉක්මනින් ගත වෙලා යනවා. මගේ පාඩම අවසන් කිරීමට මත්තෙන් මම අද දවසේ ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපට මේ අවස්ථාව ලබා දුන්නා වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවය හා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙමින් තවත් දවසක ක්‍රිස්තියානි විෂය පාඩම් මාලාව තුළින් ඔබ හමුවට පැමිණෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ස්තුතියි. ජේසු පිහිටයි.